Honorable Minister, please reply you.
நன்றி கௌரவ சபாநாயகர் அவர்களே. வினா இலக்கம் 3829-20-23 கேள்விகள். ஆனா உண்டு மதிப்பிட்ட தொகையானது 249,80,00,000 ரூபாவாகும். பெட் வரியுடன் சேர்ந்தது. தற்போது செலுத்தப்பட்டுள்ள தொகையானது 222,65,92,92 ரூபா 87%. இந்த தொகை செலுத்தவில்லை என்று சொன்னால் அங்கு சில குறைபாடுகள் இருக்கின்றபடியினால் அதை திருத்திய பின்பு அதை செலுத்தலாம் என்பதற்காக அதை தடுத்து வைத்திருக்கின்றோம். அடுத்தது ஆனா 2/9/2022 ஆனா 3 விடயம் வந்து இந்த முழு வருமானம் 2022 ஆகஸ்ட் முதல் டிசம்பர் வரையிலான மொத்த வருமானம் 2,13,92,493.13%. ஊழியருடைய செலவு 2,23,92,228.43%. ஏனைய செலவுகள் 839,209.29%. இலாபம் 1,81,61,055.41%. அதுபோல 2023 ஆண்டு ஜனவரி முதல் மே மாதம் வரையிலான மொத்த வருமானம் 2,90,19,656.25%. ஊதிய செலவுகள் வந்து 38,41,554.83%. ஏனைய செலவுகள் 2,48,728.18%. இலாபம் 2,26,83,973.24%. இப்போ இந்த வருமானங்கள் வந்து எரிபொருளின் லாப சதவிகிதம் அதிகரித்தமை மற்றும் எரிபொருள் விநியோகம் அதிகரித்தமை, அதை விட அங்கு கிட்டத்தட்ட 250 படகுகள் தரித்து நிற்கப்படுகின்றன. ஒரு படகுக்கு நாளைக்கு 250 ரூபா வீதம். நீர்வளங்கள், மின்சாரம், மற்றது படகுகள் பழுதுவாக்குகின்ற பொழுது படகுகளை தூக்கி இறக்கும் கிரேன் கட்டணம், மற்ற 1 கிலோ மீனுக்கு 1.25% அறவிடப்படுகின்றது. அதேபோல ஐஸ் கட்டிகள் ஏறத்தால் ஒரு கட்டிக்கு 5 ரூபா போன்ற வழிகளில் அந்த வருமானம் பெறப்படுகின்றது. ஆவண்ணா ஒன்று ஓம் சுற்றாடல் அறிக்கை தயாரிக்கப்பட்டுள்ளது. இந்த சுற்றாடல் ஆவண்ணா 2 சுற்றாடல் அறிக்கையை தயாரித்த உத்தியோகத்தர்கள் அரச கொள்முதல் வழிமுறைக்கு அமைய வெள்ளமங்கர கடற்தொழில் துறைமுகத்தினை அமைப்பதற்கான அடிப்படை சுற்றாடல் அறிக்கையினை தயாரிப்பதற்கான ஆலோசனையினை இலங்கை ஹைட்ரோலிக் நிறுவனத்தினால் வழங்கப்பட்டுள்ளதுடன் அந்த அறிக்கையினை தயாரித்து அந்த நிறுவனத்தின் பின்வரும் அதிகாரிகள் இணைந்திருந்தனர். கலாநிதி திரு டிபிசி லக்நாத், செயல் திட்ட முகாமியாளர் திரு எல்வி பலகல, ஆலோசகர் திரு தனபால கிரிபத்கொட, சமூகவியலாளர் திருமதி மகினி சமரகோன், கடல்சார் உயிரியலாளர் திரு நிலூப் சேனரத்ன, ஆராய்ச்சி பொறியியலாளர் திருமதி கங்கா கல் தேரர், ஆராய்ச்சி பொறியியலாளர் திரு ரேனி ஜோஷியா, ஆராய்ச்சி பொறியியலாளர். 1987 ஆண்டின் 57 இலக்க கரையோரம் பேணல் மற்றும் கரையோர மூலவள முகாமைத்துவ ஒழுங்கு விதிகளின் கீழ் கரையோர பிராந்தியத்திற்குள் அபிவிருத்தி நடவடிக்கையை முறையாக மேற்கொள்வது தொடர்பான அதிகார வழங்கப்பட்ட அதிகாரி, கரையோரம் பேணல் திணைக்களத்தின் பணிப்பாளர் நாயகமாவர். அத்தகைய செயற்திட்டத்தை நடைமுறைப்படுத்துவதற்கு அனுமதி வழங்கிய நிறுவனமான கரையோரம் பேணல் திணைக்களமாகும். இந்த திணைக்களத்தின் P 18/1997 இலக்க 12/7/2018 தேதி கடிதத்தின் மூலம் இதற்கு அனுமதி வழங்கப்பட்டுள்ளதுடன் வருடா வருடம் தொடர்ந்து இந்த அனுமதி பத்திரம் புதுப்பிக்கப்பட்டு வருகிறது. ஆவண 3 இந்த ஓம் சமர்ப்பிக்கின்றேன். அடுத்தது ஏற்புடையது அல்ல.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ගරු අමාත්‍යතුමනි, ඔබතුමා දන්නවා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය හින්දා විශාල පරිසර විනාශයක් වුණා. ඒක ධීවර කර්මාන්තයට තමයි විශාල ලෙස ඒක බලපෑවේ. මේ වෙල්ලමංකර ඒ ධීවර වරාය දෙසටත් මේ නෞකාවේ සුන්බුන් ඇවිල්ලා ඒ ධීවර කටයුතු අඩාල වුණා. ඒ වගේම විශේෂයෙන්ම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විවිධ රසායනික වර්ග ඩේන්ජරස් කාගෝ යටතේ ප්‍රවාහනය කරමින් සිටිය නිසා දැන් වෙනකොට අවුරුදු 2ක් ප්‍රමාද වෙලා තියෙනවා මේකේ නඩු පවරන්න. ඒ වගේම නීතිපතිතුමා තීරණය කළා තියෙනවා මේ නඩු පැවරීම සිංගප්පූරුවේ උසාවියක කරනවායි කියලා. අපි හිතන්නේ මේකේ දැන් ලංකාවේ අධිකරණය සහ මේ නීති පද්ධතිය යටතේ මේ ධීවර කර්මාන්තයට අවශ්‍ය වන්දි මුදල් ලබා ගැනීමට මේ අධිකරණ පද්ධතිය ප්‍රමාණවත් නැති හින්දා තමයි එතුමා මේ සිංගප්පූ උසාවියට ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම අපි මෑතකදී දැනගත්ත ඔබතුමාගේ නෝත් සී ආයතනය ඒක මුදල් අමාත්‍යාංශයට අරන් තියෙනවා. ඒ වගේම දැන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ වගේම මීපා ආයතන වැනි දේවල් එදා ධීවර අමාත්‍යංශය ඉතාම බලගතු අමාත්‍යංශයක් ඒ ඔක්කොම ආයතන ඒවා තිබුණා. ඉතින් ඔබතුමා විශේෂයෙන්ම අලුතෙන් නීති සකස් කරන්න බලාපොරොත්තු වෙනවද? අපේ ධීවර කර්මාන්තය රැක ගැනීම සඳහා මොකද මේ වගේ ඩේන්ජරස් කාගෝ ප්‍රවාහනය කරන නැව් අපේ කොළඹ වරාය ඇතුළු අනිත් වරායවලට අනාගතයේදී එනවා. ඉතින් ඒ හින්දා ඔබතුමාගේ අර ආයතන ජනාධිපතිතුමත් එක්ක කතා කරලා අර ධීවර අමාත්‍යංශයට නැති වුණු දැන් ඔබතුමා විශේෂයෙන්ම වරායවල් හදනකොට වෙරළ සංරක්ෂණ ඒ ආයතන එහෙම ඕනේ, ඒවල් ලබාගෙන ධීවර අමාත්‍යංශය නැවත ධීවර ජනතාව වෙනුවෙන් බලගත් අමාත්‍යංශයක් ලෙස පරිවර්තනය කරලා මේ නීති රීති අලුතෙන් ශක්තිමත් කරන්න කටයුතු කරනවාද කියලා තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ
අහන්නේ. නන්දි, உங்களுடைய கேள்விகளுக்கு உங்களுடைய முதலாவது எக்ஸ்பிரஸ் பேர் சம்பந்தமாக நீங்கள் குறிப்பிட்டிருந்தீர்கள். அன்றைய காலகட்டத்தில் நீர்கொழும்பு முதல் கழுத்துறை வரைதான் ஒரு பாதிக்கப்பட்ட பிரதேசமாக அது அறிவிக்கப்பட்டிருந்தது. நீங்கள் குறிப்பிட்டது போல அந்த நேரம் அது தடை செய்யப்பட்டிருந்தபடியினால் கடத்தொழிலாளர்களுக்கு தங்களுடைய தினத்தொழிலை செய்ய முடியாமல் இருந்தது. அந்த வகையில் அவர்களுக்கு ஒரு நஷ்டஈடாக அந்த வெளிநாட்டு நிறுவனத்திடம் இருந்து நாங்கள் அறவிட்டு அதை வழங்கி கொண்டிருக்கின்றோம். இதுவரை 3 கட்ட நிதிகள் வழங்கப்பட்டு விட்டன. 4வது கட்ட நிதி வழங்கப்பட்டு கொண்டிருக்கின்றது. அந்த 4வது கட்ட நிதியில் நேரடியாக கடத்தொழிலில் ஈடுபடாதவர்களுக்கும் சேர்த்து இந்த 4வது கட்டத்தை வழங்கி கொண்டிருக்கின்றோம். இந்த தொகை போதுமானதல்ல. இருந்தாலும் எங்களால் முடிந்த அளவுக்கு நாங்கள் இன்னும் மேலும் அந்த நிதிகளை பெறுவதற்கான முயற்சிகளில் ஈடுபட்டுக் கொண்டிருக்கின்றோம். அதுபோல இந்த வடகடல் நிறுவனம் ஏற்கனவே அது இந்த சீனோ நிறுவனத்திற்கு கீழ் செயல்பட்டு வந்தது. உங்களுடைய தந்தையாரும் அந்த நேரத்தில் அதில் முக்கிய பங்குகள் எடுத்திருந்தார். அது அந்த நேர ஒரு அரசியல் சூழல் காரணமாக என்னுடைய முயற்சியால் தான் வடகடல் என்ற நிறுவனம் அமைச்சரவை பத்திரத்துக்கூட கொண்டு வரப்பட்டது. நான் அதை ஒரு சிறப்பாக நடத்துவதற்கு முழு முயற்சிகள் எடுத்திருந்தேன். துரவசவசமாக மாறி மாறி ஆட்சிகள் வந்தபடியினால் அது அந்தந்த நேரங்களில் சரியாக கையாளப்படவில்லை. அந்த வகையில் எங்களுடைய ஜனாதிபதி அவர்கள் அறிவித்திருக்கின்றார்கள், நட்டத்தை ஈட்டுகின்ற தொடர்ச்சியாக நட்டத்தை ஈட்டுகின்ற அரசு நிறுவனங்களை தன்னுடைய கட்டுப்பாட்டின் கீழ் கொணர்ந்து அதை சிறப்பாக முன்னெடுப்பதற்கான ஒரு திட்டத்தை கொண்டு வந்திருக்கின்றார்கள். இதைத்தான் நான் சொல்ல இருக்கின்றேன். உங்களுடைய இரண்டாவது கேள்வி இருந்தால் நீங்கள் கேட்கலாம்.
ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමා මේ අපේ රටේ මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව වැදගත් ප්‍රශ්නයක් මතු කරා. ඒකේදී ගරු අමාත්‍යතුමනි මේ බහුදින දීවර යාත්‍රා මේ විදේශ මුහුදු සීමා තුළ පංගුවක් වෙලාවට විවිධ විදේශ යාත්‍රාවලින් මේ මත්ද්‍රව්‍ය අපේ බෝට්ටුවලට දාගෙන ඒවා අපේ රට තුළට ගේන බව මං හිතන්නේ හුඟක් මතයක් තියෙනවා. ඒ වගේම දැන් වෙනකොට අපේ 2021 වෙනකොට මන් තියෙන දත්ත අනුව අපේ දීවර යාත්‍රා 121ක් විදේශ රටවල අත්අඩංගුවට අරන් තියෙනවා. මාලදිවයින යාත්‍රා අපේ 31ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඩියගෝ ගාසියා 19ක් අත්අඩංගුවට අරන් තියෙනවා. සීෂෙල්ස් වල විදේශ අපේ යාත්‍රා 10ක්, බංගල්දේශයෙන් යාත්‍රා 4ක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම ඉන්දියාවෙන් යාත්‍රා 54ක් අත්අඩංගුවට තියෙනවා. එතකොට විවිධ අවස්ථා වලදී මේ දීවර අමාත්‍යංශයේ යටතේ මේ යාත්‍රා මොනිට කිරීම සඳහා වෙසල් මොනිටරින් සිස්ටම් එකක් ඉදිරිපත් කරා. නමුත් විටින් විට මේ වෙසල් මොනිටරින් සිස්ටම් එක හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. පංගුවක් වෙලාවට ඒ දීවර යාත්‍රා මේ ට්‍රාන්ස්පොන්ඩර්ස් එහෙම ගලෝලා විවිධ ප්‍රශ්නයකට ආවා. දැන් අපි දන්නවා ඕස්ට්‍රේලියාවෙන් ඔබතුමාලට ප්‍රධානයක් දීලා තියෙනවා. ඒ ඔස්ට්‍රේලියානු රජයෙන් ආපු ඒ දූත පිරිස විපක්ෂ නායක තුමාවත් හම්බෙන්න ආවා, අපිවත් හම්බෙන්න ආවා. විශේෂයෙන්ම මේ මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම පිළිබඳව හරි වැඩපිළිලක් ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පෙන්ලා දුන්නා. ඉතින් ඒ හින්දා මම මේ අවස්ථාවේදී අහන්නේ මේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වැළැක්වීමටත් මිනිස් ජාවාරම වැළැක්වීම සඳහා මේ වෙසල් මොනිටරින් සිස්ටම් එක දැන් තියෙන ප්‍රමාණවත්ද නැත්නම් ආරක්ෂක අමාත්‍යංශයත් එක්ක ඔබතුමා එකතු වෙලා ඒ වගේම අනිකුත් රටවල් අපි දන්නවා ඉන්දියාවත් එක්ක අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා මේ දීවර යාත්‍රා පිළිබඳව. ඒ වගේම අපගේ අසල්වැසි රටවල් එක්කත් එකතු වෙලා මොනවා හරි ඒකාබද්ධ වැඩපිළිවෙළක් කරනවාද මේ වෙසල්ස් මොනිටර් කරලා අපේ රටේ ආරක්ෂාව සහ අපේ දූදරුවන්ගේ අනාගතය ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙළක් ඔබතුමා ක්‍රියාත්මක කරනවා.
නන්දි, உங்களுடைய புள்ளி விவரங்கள் தொடர்பான விவரங்கள் என்னிடம் கைவசம் உடனடியாக இல்லை. இருந்தாலும் இந்த ஹேண்ட்சாட் அறிக்கையை பார்த்து அந்த புள்ளி விவரங்களை நான் சரிபார்த்து கொள்கின்றேன். அடுத்து இந்த பிற நாடுகளில் கைது செய்யப்பட்ட அல்லது தடுத்து வைத்திருக்கின்ற எங்களுடைய படகுகள் எல்லாம் போதை வஸ்தோடு சம்பந்தப்பட்டதாக எடுத்துக்கொள்ள முடியாது என்று அவர்கள் எல்லை தாண்டி அங்கால் சென்றிருக்கின்றார்கள். அதற்கு காரணம் ஒன்று மீன்களை தேடி பின்னால் போயிருக்கலாம், அல்லது திசை மாறி அல்லது இயந்திர பழுது காரணமாகவும் அவர்கள் இருக்கலாம். அந்த விவரங்களையும் நான் உங்களுக்கு இந்த ஹன்சாட்டை பார்த்த பிறகு நான் உங்களுக்கு எழுத்து வடிவத்தில் தருகின்றேன். அதை விட இந்த போதை வஸ்து பொது அவஸ்தை பொறுத்த வகையில் எங்களுடைய அந்த விஎம்எஸ் இயந்திரங்கள் கருவிகள் சரியாகத்தான் செயல்படுகின்றது. ஆனால் அதே நேரத்தில் அதையும் ஏமாற்றக்கூடிய வகையில் அந்த பொது அவஸ்தை வியாபாரிகள் ஈடுபடுகின்றார்கள். எங்களுடைய கடந்த கால அனுபவங்களை கருத்தில் எடுத்து நீங்கள் சொன்னது போல நாங்கள் சர்வதேச சமூகத்துடனும் தொடர்பு கொண்டு உள்ளூர் புலனாய்வாளர்களோடும் கலந்துரையாடி கொண்டு வருகின்றோம். அதற்கும் நாங்கள் விரைவில் நடவடிக்கை எடுக்க முற்படுகின்றோம். எங்களுக்கு தெரியும் வரலாற்றில் எவ்வளோ திருட்டு சம்பவங்கள் நடக்கின்றன. ஆனால் அரசுகள் நடவடிக்கைகள் எடுக்கின்ற பொழுது புதிய புதிய முறைகளை கையாளுகின்றனர். அதேபோல் இங்கும் அவ்வாறான முறைகள் கையாளப்படுகின்றன. இருந்தும் நீங்கள் சொன்ன எங்களுடைய நாட்டு மக்கள் அல்லது இளம் சமுதாயத்தினரை கருத்தில் கொண்டு நாங்கள் கூடிய கவனம் எடுத்து அதை நாங்கள் திருத்திக் கொள்ள முயற்சிக்கின்றோம். நன்றி.
எஸ் ப்ளீஸ்.
கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் இந்த எல்எச்ஐ நிறுவனம் சம்பந்தமாக குறிப்பிட்டீர்கள். குறிப்பாக துறைமுக நிர்மாண கட்டுமான பணிகளில், அலைத்தடுப்பு அரண்கள் அமைக்கின்ற பணிகளில் இந்த எல்எச்ஐ நிறுவனம் நிபுணத்துவ தகைமை பெற்றிருக்கிறது என்ற காரணத்தினால் அதை துறைமுக நிர்வாண பணிகளுக்கு தொடர்ந்தும் பயன்படுத்தி வருகிறார்கள். ஆனால் ஒளுவில் துறைமுகத்தின் இந்த அலைத்தடுப்பு அணை சம்பந்தமான பிரச்சினையில் தொழில்நுட்ப ரீதியான பெரிய கோளாறு உருவாகி இன்று ஒளுவிலுக்கு வடக்கே இருக்கின்ற பல கிராமங்கள், நிந்தவூர், காரதீவு, மாளிகைக்காடு வரையும் இன்று மிக மோசமான கடலரிப்புக்கு உள்ளாகியிருக்கிறது. இது சம்பந்தமாக இந்த எல்எச்ஐ நிறுவனம் பொறுப்பு கூற வேண்டிய கடமைப்பாடு இருக்கிறது என்பதை நான் உங்களுக்கு ஞாபகப்படுத்த வேண்டும். இந்த நாட்டிலே இருக்கின்ற ஒரே நிறுவனம் என்ற காரணத்தினால் அந்த நிறுவனத்தின் ஊடாக நடக்கின்ற இந்த பிரச்சனைகளுக்கு அவர்கள் எந்த நஷ்டஈடும் கொடுப்பதாக இல்லை. எனவே இன்று இந்த ஒளிவிலுக்கு வடக்கே நடக்கின்ற இந்த பாரிய கடலரிப்புக்கு அவர்களும் பொறுப்பு கூற வேண்டும் என்பதை நீங்கள் கவனத்தில் கொள்ள வேண்டும்.
இந்த சந்தர்ப்பத்தில் நீங்கள் எல்எச்ஐ பற்றி கவனத்துக்கு கொண்டு வந்தது நான் ரொம்ப நன்றியுடையவனாக இருக்கின்றேன். தனிய ஒளிவில் துறைமுகம் மாத்திரமல்ல, நாட்டினுடைய ஏனைய சில இடங்களிலையும் அந்த ஆய்வுகள் சரியாக நடத்தப்படவில்லை. அரசியல் காரணங்களுக்காக அந்த ஆய்வுகள் எல்லாம் மறுதளிக்கப்பட்டு செயல்படுத்தப்பட்டதாக எனக்கு அறிய வருகின்றது. மற்ற ஒளிவிலை பற்றி நேற்றைக்கு கூட எங்களுடைய கௌரவ உறுப்பினர், அந்த பகுதியைச் சேர்ந்தவர் அந்த பிரச்சனையை ரொம்ப ஆக்ரோஷமாக எடுத்திருந்தார். நான் அதை மறக்கவில்லை. ஆனால் என்னுடைய கேள்வி என்னென்றால், அந்த துறைமுகம் கிட்டத்தட்ட 10 வருடங்களாக பயன்பாட்டில் இல்லை. அப்போ அந்த இடம் அடைக்கப்பட்டு விட்டது. இப்போ அடைக்கப்பட்ட பிறகு மேனிய இடங்களில் கடலரிப்பு ஏற்படுகின்றது என்று சொன்னால் அது இதன் காரணமாகவா அல்லது இயற்கை காரணமாக என்றதையும் நாங்கள் ஆராய வேண்டி இருக்கின்றது. இருந்தாலும் அந்த கௌரவ உறுப்பினர்கள் கேட்டதுக்கு இணங்க நாங்கள் விரைவில் சம்பந்தப்பட்ட அமைச்சர்களோடு நாங்கள் கலந்துரையாடுகின்றோம். அந்த நேரம் உங்களுக்கு அழைப்பு விடுகின்றோம். நீங்களும் அதில் கலந்து கொண்டு உங்களுடைய கருத்துக்களை சொல்லலாம். நன்றி சபாநாயகர் அவர்களே.
தேங்க்யூ.
கரு கதாநாயகத்துமணி, கரு ஆச்சாரிய ஹரிணி அமர சூரிய மந்திரித்துமே பிரச்சனை பிலுத்துரு அயன் எக்க ஜாத்திக அத்தியாபன ஆயத்தனை ஜாத்திக அத்தியாபன கொமிஷன் சபாசா விபாக திபாத்மின் சுசந்தா வெண்கரத்தி பிரதிபாதனை கோப்பமணந்து விதாஸ் விசேசிட்டு விசுத்துணு தக்வா கால பரிச்சேது விதாஸ் விச ஜாத்திக அத்தியாபன ஆயத்தனை விலீன ஹக்சி அசூபாய் தசம தேக்காய் ஜாத்திக அத்தியாபன கொமிஷன் சபா மிலீன பணசக்காய் தசம நமே அட்டாய் தூணாய் விபாக திபாத்மின் தூ மிலீன பந்தாஸ் துன்சி ஹட்டாய் தசம துணாய் ஏக்காய் பிந்துவாய் விதாஸ் விசியக்க ஜாத்திக அத்தியாபன ஆயத்தனே மிலியன எக்தா திசி ஹத்த எக்காய் தசம ஹத்தராய் பிந்துவாய் ஹயாய் ஜாத்திக அத்தியாபன கொமிஷன் சபா மிலீன பணஸ்பாய் தசம ஹத்தராய் பிந்துவாய் ஹத்தராய் விபாக திபாத்மின் தூ மிலீன பந்தாஸ் சாரசி ஹத்த தேக்காய் தெதா சுசிதேக்கே ஜாத்திக அத்தியாபன ஆயத்தனே மிலீன நமசி அசு எக்காய் தசம ஹத்தா எக்காய் தேக்காய் ஜாத்திக அத்தியாபன கொமிஷன் சபாவ மிலீன ஹெத்த தேக்காய் විභාග දෙපාර්තමේන්තුව මිලියන 4709 2023 ජාතික අධ්‍යාපන ආයතනයේ මිලියන 1376.7යි ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මිලියන 78යි විභාග දෙපාර්තමේන්තුව මිලියන 10813යි දෙවැනි ප්‍රශ්නය පිළිතුරු නිකුත් කර ඇති මුදල 2020 ජාතික අධ්‍යාපන ආයතනය මිලියන 754.2යි ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මිලියන 38.67.0යි විභාග දෙපාර්තමේන්තුව මිලියන 3,383.47යි 2021 ජාතික අධ්‍යාපන ආයතනයේ මිලියන 1014.958යි ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මිලියන 51.128යි විභාග දෙපාර්තමේන්තුව මිලියන 3,822.18යි 2022 ජාතික අධ්‍යාපන ආයතනයේ මිලියන 770.997යි ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මිලියන 59.164යි විභාග දෙපාර්තමේන්තුව මිලියන 4,580.540යි 2023 ජාතික අධ්‍යාපන ආයතනයේ මිලියන 276.2යි ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මිලියන 36.12.2යි විභාග දෙපාර්තමේන්තුව මිලියන 2,509.31යි ජාතික අධ්‍යාපන ආයතනය 2023 ජූනි 19 දින දක්වා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ජූනි 15 දින දක්වා විභාග දෙපාර්තමේන්තුව ජූනි 20 දින දක්වා 3 පිළිතුර ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රාග්ධන වියදම් 2020 මිලියන 134යි නිකුත් කරන ලද මුදල මිලියන 134යි ප්‍රතිශතය 100%යි 2021 ප්‍රාග්ධන වියදම් මිලියන 221යි නිකුත් කරන ලද මුදල මිලියන 146.5 66යි 2022 වෙන් කරන ලද ප්‍රතිපාදන මිලියන 66.5යි වෙන් නිකුත් කරන ලද මුදල මිලියන 50.5යි 76යි 2023 ප්‍රාග්ධන වියදම් ජාතික අධ්‍යාපන ආයතනයේ මිලියන 55.31යි නිකුත් කර මුදල් නිකුත් කර නැත පුනරාවර්තන වියදම් 2020 මිලියන 651.2යි නිකුත් කරන ලද මුදල මිලියන 620.2යි 95යි 2021 මිලියන 1050.4.06යි නිකුත් කරන ලද මුදල මිලියන 868.458යි 83යි 2022 වෙන් කරන ලද ප්‍රතිපාදන මිලියන 915.2යි 11යි නිකුත් කරන ලද මුදල මිලියන 720.496යි 79යි 2023 මේ දක්වා වෙන් කරන ලද ප්‍රතිපාදන 1321.46යි නිකුත් කරන ලද මුදල මිලියන 270.2යි 121යි ප්‍රාග්ධන වියදම් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව 2020 මිලියන 9.25යි නිකුත් කරන ලද මුදල මිලියන 1.25යි 113යි 2021 වෙන් කරන ලද මුදල මිලියන 7යි නිකුත් කරන ලද මුදල 4.65යි 4යි 166යි 2022 මිලියන 11යි නිකුත් කරන ලද මුදල මිලියන 2.125යි 119යි 2023 මිලියන 11යි නිකුත් කරන ලද මුදල මිලියන 8.6යි 105යි 178යි පුනරාවර්තන වියදම් 2020 වෙන් කරන ලද මිලියන 72.7333යි නිකුත් කරන ලද මුදල මිලියන 37.42යි ප්‍රතිශතය 87යි 2021 වෙන් කරන ලද ප්‍රතිපාදන මිලියන 48.4යි නිකුත් කරන ලද මුදල මිලියන 76.44යි 94.96යි පුනරාවර්තන වියදම් 2022 මිලියන 61යි නිකුත් කරන ලද මිලියන 57.039යි 93යි 2023 මේ දක්වා වෙන් කරන ලද ප්‍රතිපාදන මිලියන 67යි නිකුත් කරන ලද මිලියන 27.487යි 141යි විභාග දෙපාර්තමේන්තුව ප්‍රාග්ධන වියදම් සඳහා 2020 වෙන් කරන ලද ප්‍රතිපාදන 502.5යි නිකුත් කරන ලද මුදල 79.31යි 115.78යි 2021 මිලියන 415.4යි නිකුත් කරන ලද මුදල මිලියන 285.87යි ප්‍රතිශතය 68.81යි 2022 මිලියන 90යි නිකුත් කරලා දුන්න මිලියන 29.72 බිඳුවයි 33.02 දෙකයි 2023 මිලියන 185යි නිකුත් කරලා දුන්න මිලියන 14.6යි ප්‍රතිශතය 7.9යි පුනරාවර්තන වියදම් 2020 මිලියන 4,457.81යි නිකුත් කරලා දුන්න මිලියන 3,504.160යි ප්‍රතිශතය 72.13යි 2021 මිලියන 5,056.6යි විකුත් කරන ලද මුදල් මිලියන 3,536.31යි ප්‍රතිශතය 69.93යි 2022 මිලියන 4,619යි විකුත් කරන ලද මුදල් මිලියන 4,550.820යි ප්‍රතිශතය 98.52යි 2023 මිලියන 10,628යි විකුත් කරන ලද මුදල් මිලියන 2,494.69යි ප්‍රතිශතය 23.47යි ආයන ප්‍රශ්නය අදාළ නෙවෙයි.
ගරු කතරෙන් ගරු අධ්‍යාපන ඇමතිතුමනි, බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබේ විස්තරාත්මක පිළිතුර පිළිබඳව. මම හිතන්නේ පැහැදිලි ප්‍රශ්නයක් මේක තුලින් පැන නගිනවා. අපි වෙන් කරන මුදල සහ අත වශයෙන්ම නිකුත් කරන මුදල අතර වෙනසක් තියෙනවා. මේක තීරණාත්මක ආයත තුනක්. ඒතර ඔබතුමා මම දන්නවා මේ වෙනකොට විශාල මෙහෙ විශාල උත්සාහයක් ගන්නවා මේවා මේවා මීට වඩා හොඳින් අපේ අධ්‍යාපන ක්‍රියාවලිය මේ සැලසුම් කරන්න. නමුත් මේ ආයතන තුනේ ක්‍රියාත්මක වීම පිළිබඳ මම හිතන්නේ අපිට බරපතල ගැටලු තියෙනවා. මේ මුල්‍යමය ප්‍රශ්නෙම එක මම හිතන්නේ මේ වෙනස තුලින්ම එක කාරණාවක් පැන නගිනවා. එතකොට මොනවාද මේ පිළිබඳ ගන්න ක්‍රියාමාර්ග සහ විශේෂයෙන්ම මට මේක යොමු කරන්න ඕනේ ජාතික අධ්‍යාපන ආයතනය. මොකද තීරණාත්මක ආයතනයක් අපේ විශේෂයෙන්ම ප්‍රතිසංස්කරණ කරන්න යනවා නම් මූලික කාර්යභාරයක් මෙතන තියෙනවා. මේ ආයතනයේ අද වෙනකොට බරපතල අද්භූත රාශියක් තියෙනවා. මම හිතන්නේ අධ්‍යක්ෂ ජෙනරාල් අයින් කළා විමර්ශන බොහොමයක් තියෙනවා. මුල්‍යාව භාවිතා පිළිබඳ ගැටලු රාශියක් පැන නැගිලා තියෙනවා. ඉතින් මට දැනගන්න එක කැමති මේ මුදල් වංචාව පිළිබඳව විශේෂයෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ විමර්ශන මහත්මයා අධ්‍යාපන ලේකම් ඉල්ලා සිටිනවා. ඒ විමර්ශනවල තත්ත්වය සහ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරන්න පුළුවන් නම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
ගරු කතානායකතුමනි, ජාතික අධ්‍යාපන ආයතනයේ නැ මේ මුලින්ම කියන්න ඕනේ මේ ආයතන තුනේම ඒ වර්ෂ හතරත් එක්ක සසඳලා බැලුවාම විශේෂයෙන්ම 21-22 වර්ෂ දෙකේදී සමහර ක්ෂේත්‍රවල විශාල ප්‍රගතියක් තිබ්බත් සමහර ක්ෂේත්‍රවල ප්‍රගතිය එතරම් නැහැ. ඒකට හේතුවක් තිබෙනවා. ඒක 2020-21 COVID-19 බලපෑම නිසා වසා තැබීමයි පාසල් පද්ධතිය 50-60 අතර වසා තබන්න සිදු වුණා. ඒ සමගම පුහුණුවීම් කටයුතු වඩාල වුණා. පුහුණුවීම් කටයුතු කරන්න බැරි වුණා. ඒ වගේම දේශන තියන්න බැරි වුණා. මේවත් එක්ක ඒ ප්‍රතිපාදන වෙන්කලාට නිකුත් කළත් නැහැ, වේදම් කළත් නැහැ. හැබැයි 2023 වර්ෂය සඳහා උදාහරණයක් ගත්තොත් ජාතික අධ්‍යාපන ආයතනයට මිලියන 1,306.7කුත්, ජාතික අධ්‍යාපන කොමිෂනට මිලියන 78කුත්, විභාග දෙපාර්තමේන්තුවට 2022 මිලියන 4,709, 2023ට වෙන් කළා තිනු මිලියන 10,813. ඒ කියන්නේ 100%ට 150ක පමණ ප්‍රමාණයකින් ප්‍රතිපාදන වැඩි කළා තිනවා. ඔබතුමී දන්නවා මේ වෙනකොට අපි උසස් පෙළ උත්තරපත්‍ර සමීක්ෂණය අවසාන අදියරට පැමිණෙමින් තිබෙනවා. ඊළඟට සාමාන්‍ය පෙළ විභාගයේ උත්තරපත්‍ර සමීක්ෂණය ආරම්භ කරන්න වෙනවා. ඒක අවසන් වෙච්ච වහාම ඊළඟට මේ අවුරුද්ද අවසානයේට පෙර නැවත උසස් පෙළ විභාගය පවත්වන්න සිදු වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ලැබෙන අවුරුද්දේ මුල් කාර්තුවේදී පැවැත්වීමට සැලසුම් කරගෙන යනවා දෙසැම්බර් 3 විභාගයේ. ඒ නිසා විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු සිදුමින් තිබෙනවා. ඔබතුමිය අහපු ප්‍රධාන ප්‍රශ්නයක් වෙච්ච ජාතික අධ්‍යාපන ආයතනය පිළිබඳව මේ වෙනකොට අභ්‍යන්තර විගණන අංශයේ විමර්ශනය සිදු වෙගෙන යනවා. එහි වාර්තාව ලැබුණාම ඒ වාර්තාව විගණනාධිපතිට යොමු කළා. ඒක වාර්ෂික වාර්තාවට ඇතුළත් කළා. කෝප් කමිටුවටත් එනවා. ඒක ප්‍රශ්න කරන්නත් පුළුවන්. එසේ අවශ්‍ය විගණන කටයුතු කෙරීගෙන යනවා. ඒ වගේම අපි ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන ධුරය වෙනස් කළා. අදේ පත්වීම ලබා දුන්නා පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මහාචාර්ය සේතුංග මහත්මයා අද ඉඳලා ඒ ආයතනයේ වැඩ බාර ගන්නවා. මම හිතනවා ඒ වගේම ඒකේ කවුන්සිල් එක. ඒ වගේම ඇකඩමික් ඇෆෑස් බෝඩ් එක. මේ දෙකේම එතුමන්ගේ මග පෙන්වීම යටතේ අවශ්‍ය වෙනස්කම් කළා. ඒ අවශ්‍ය පරිසරය සකස් කරලා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි කරගෙන යනවා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. මම හිතන්නේ ජාතික අධ්‍යාපන ආයතනයට අලුත් පත්වීමක් ලබා දීම ගැන නම් සන්තෝෂ වෙනවා. ඒ වගේම මම හිතන්නේ ඒකේ පරිපාලනයේ වෙලා තියෙන ප්‍රශ්නත් පුරප්පාඩු පිළිබඳවත් මම හිතන්නේ විභාග දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුත් අවශ්‍ය මානව සම්පත් දියුණු කරන්නත් මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටින්. මගේ දෙවැනි ප්‍රශ්නය ගරු ලලිත් එල්ලාවල මන්ත්‍රීතුමාට මම බොහොම ස්තුතියි.
ගරු අධ්‍යාපන ඇමතිතුමනි, ඔබතුමාගේ අවධානය සඳහා ඔබතුමාගේ දැනුවත් වීම සඳහා මම මේක ඉදිරිපත් කරන්නේ. දැනට මේ කලාප පළාත් කීපයකම වෙන සිදුවීමක්. දැනට මේ වෘත්තීය පුහුණු උසස් මේ සාමාන්‍ය පෙළ විභාගය කරපු දරුවන් වෘත්තීය පුහුණු වැඩසටහන් වලට කියලා මේ කලාප කාර්යාල පළාත් කාර්යාල දැනුවත්ද නොදැනුවත්ද බොහොම උපක්‍රමශීලීව ඒ දරුවන්ගේ සම්පූර්ණ තොරතුරු අරගෙන පුජ්ජලික පන්ති වලට යොමු කර ගැනීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒකේ හොඳම ඒ පළාත් වලින් නිකුත් කරපු ලිපි පවා මාගව තියෙනවා. මේක ප්‍රශ්නයක් වෙන්නට පෙර මම මේ ඔබතුමාට ඔබතුමා දැනුවත් කරන්නේ මේ සිංහ සමාජයක් කියලා හඳුන්වගෙන මේ සිංහ සමාජයේ පෞද්ගලික පන්තියක් කරන කෙනෙක් තමයි මේක කරන්නේ. දැනට වයඹ පළාතේ අපේ බස්නාහිර පළාතේ කලාප කාර්යාල වලින් මේ වෙනකොට ලිපි දීලා තිනවා මේ සඳහා පාසල් වල තොරතුරු අරගෙන ඒ පාසල්ම සමහර තැන්වල දීලා තිනවා පාසල් වලම මේ දරුවන්ව කැඳවයි. මේ කරන්නේ ගරු ඇමතුමා වෙන මුකුත්ම නෙමෙයි, මේ දරුවන්ව අධ්‍යාපන පළාත කාර්යාලයේ තොරතුරු ටික අරගෙන අර තමන්ගේ පෞද්ගලික පන්තියට ගෙන්නා ගැනීමේ වැයමක් තමයි මේ කරන්නේ. මේක හරි අසාධාරණයි. අනිත් එක දැන් මාත් එක්ක අනිකුත් ප්‍රයිවට් ආයතනවල ගුරුවරු මාත් එක්ක කතා කරනකොට කතා කළේ මේක අපිට සැකයක් තියෙනවා, මේ නැති චෝදනත් එල්ල වෙනවා. මේ නිසා අධ්‍යාපන කලාප කාර්යාල සමහර නිලධාරීන් මුදල් වලටද මේ ලියුම් නිකුත් කරන්න කියන සැකයක් තියෙනවා කියන ජනතාව අතර දැන් මතයක් වෙලා තියෙනවා. ඒක නිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා, ඔබතුමා මම දන්නවා අධ්‍යාපනයේ ලොකු කැපවීමක් කරනවා. ඒ ප්‍රශ්නයක් එන්නට පෙර තමයි ඔබතුමාට මේ සම්බන්ධව දැනුවත් කළේ. මේක වහම නවත්තලා මේක මේ ලිපි නිකුත් කළෙත් මොන ආකාරයටද කියන එකත් සොයල බලන්න කියලා ඉල්ලා සිටිනවා. මම මේ ලිපි දෙකත් සභාගත කරන්න කැමතියි. බොහොම සුදුසුයි.
ගරු කතානායකතුමනි, අපේ ආචාර්ය රත්සේකර මැතිතුමත් මේ හා සමානව මගේ අවධානයට යොමු කළා. මම ලබන සතිය වෙනකොට සීරම පළාත්වලටත් ඒ හරහා සීලම කලාපවලට දැනුම් දෙනවා. කිසිදු ආකාරයකින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ගේ හෝ වෙනත් අයගේ තොරතුරු වෙනත් කිසිදු පාර්ශ්වයකට ලබා දීම සම්පූර්ණයෙන්ම අත්හිටවල.
ඔව් විශ්වති.
ඔව්
වාසුදේව නානායක්කාර මෙතුමා.
අසමි.
ඔව් අධ්‍යාපන මෙතුමා.
වෘත්තීය පුහුණුව ලබා දීමේ වැඩපිළිවෙල අපි අධ්‍යාපන අමාත්‍යාංශය යටතේම තියෙන වෘත්තීය පුහුණුව අධිකාරියත් නයිට එකයි වීටි එක මගින් දැන් ආරම්භ කරගෙන යනවා. ඒක පාසල් පද්ධතිය තුල අපිට කරන්න පුළුවන්. මේ වෙන කවුරුත් සිංහ සමාජයෝ වෙන කවුරුත් ඇවිල්ලා හිටන් ළමයි තොරතුරු අරන් ඒක කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මම මේ උපදේශය ලබන සතියේ නිකුත් කරනවා. අද සිකුරාදා නිසා කිසිම කෙනෙකුට තොරතුරු දෙන්නත් බෑ. ඒක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා.
කොමිසම් වාසියන කරමැතුමා.
ප්‍රසමි
මුදල් නායකතුමනි සති දෙකක් කල් ඉල්ලා සිටිනවා.
2 weeks. ඉම්තියාස් බාකිර් මා කරමැතුමා.
කතාහත්තුමනි මම අහනවා මේ ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි, ගරු ඉම්තියාස් බාකිර් මාක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු අයන්න එක ශ්‍රී ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල සංඛ්‍යාව 19කි. ඒවායේ නම් සහ එක් එක් විශ්වවිද්‍යාලයේ ඇති පීඨවල නාම වෙන්වෙන් වශයෙන් හැමුණුම එකමගින් දක්වා ඇත. ගරු මන්ත්‍රීතුමනි, විශ්වවිද්‍යාල 19 පීඨ විශාල සංඛ්‍යාවක් තිබෙනවා. මට ඔබතුමාට මේ ලිපිගොනු එවන්න පුළුවන් ඔබතුමාගේ පරිශීලනය සඳහා. අයන්න දෙක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිතුර. මුදල් අමාත්‍යංශය අයවැය දෙපාර්තමේන්තුව විසින් 22/4/26 දින ඇති හේතු පුත්කරන ලද චක්‍රලේඛා අංක 3/2022 සහ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් 22/8/8 දින ඇති නිකුත් කරන ලද රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛා අංක 4/2022 අනුව සිළු බඳවා ගැනීම తాවකාලික අත්හැරීමට රජය විසින් ගන්න ලැබූ තීරණය අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පවතින පුරප්පඩු පෙරවීමද අත්හැරුණු ලැබීය. අනතුරු රාජ්‍ය සේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර ලද සය නිලධාරී කමිටුව වෙත විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන මගින් ඉදිරිපත් කරන ලද අත්‍යවශ්‍යෙන්ම සම්පූර්ණ කළ යුතු පුරප්පඩු පිළිබඳව ඉල්ලීම් ආචාර්යවරුන්ද ඇතුළු 2023 වර්ෂයේ මැයි 31 දක්වා නිර්දේශ සහිතව යොමු කරන ලදී. එම ඉල්ලීම් වලට අනුව අග්‍රාමාත්‍ය ලේකම් විසින් යොමු කර ලද අංක PMO ඉරක් SCC ඉරක් 01-19-9 හා 2023/5/25 දින ඇති ලිපියට අනුව ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය කාර්යක්ෂම පවත්වාගෙන යාම සඳහා 2023/6 පළවෙනි දිනට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියෙන් විශ්‍රාම යාමට නියමිත අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් හා මේ වර්ෂය තුල යම් හේකින් ඉල්ලාසීම් විධිමත් පරිදි රාජකාරී නිවාඩු අනුමත කර නොගෙන විදේශගතයින් ආදී හේතුන් මත තනතුරු අතහැර යාම වැනි කරුණු පාදක කොටගෙන අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු වී ඇත්නම් එම සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් 2023 වසර සඳහා වෙන්කර ඇති අයවැය ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනාකරණය කර ගැනීමට යටත්ව එක් එක් තනතුරට අදාළ බඳවා ගැනීමේ පරිපාටීන් වලට අනුකූලව විධිමත් පරිදි බඳවා ගැනීමට අනුමත විය හිමි වී ඇති අතර එම අනුමැතිය පිළිබඳව අදාළ විශ්වවිද්‍යාල දැනුවත් කිරීමට කටයුතු කර ඇත. තවද උක්ත අනුමැතිය මත අධ්‍යාපන කටයුතු කාර්යක්ෂම පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පිළිබඳව අදාළ පාරිශුද්ධම් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් 2023 වර්ෂදා වෙන්කර ඇති අයවැය ප්‍රතිපාදන සීමාව ඇතුළත උක්ත සඳහන් පරිදි ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය පුරප්පඩු වී ඇති අධ්‍යයන තනතුරු සඳහා ස්ථිරපත්තිම් ලබා දෙන තෙක් තාවකාලික පත්තිම් මගින් පෙරවීමට විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන වෙත උපදෙස් ලබා දී ඇත. ආයන්න 1. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මාචාර්යවරුන්ගේ විදේශ රටවල සංක්‍රමණය වී තිබේද කියන ප්‍රශ්නය පිළිතුර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්වවිද්‍යාල විසින් 2021/1 දින සිට 2023/5/25 දින දක්වා ලබා දුන් තොරතුරු වලට අනුව ඉල්ලාසීම් හෝ තනතුරු අතහැර යාම වැනි හේතු නිසා පසුගිය වසර තුන තුළ සේවය අවසන් කර ලද අධ්‍යයන කාර්ය මණ්ඩලය 343 කෙසේ නමුත් එකී ඉල්ලාසීම් හා තනතුරු හැර යාමට අදාළ මූලික හේතු විදේශ රටවලට සංක්‍රමණය වීමද යන්න සම්බන්ධයෙන් තොරතුරු නොපවති. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය නැත. ශ්‍රී ලංකා බෞද්ධ පාල විශ්වවිද්‍යාලය නැත. ආයන්න 2. පිළිතුර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ රඳවා ගැනීම සඳහා මේ වන විට ක්‍රියාමාර්ග කීපයක් ගෙන ඇත. ඒ අනුව කොවිඩ් කාල සීමාව තුළ 2020-2022 දක්වා පරිවාස කාලය දරන්න නැවත සේවයේ පිහිටීමේ සහනයක් ලබා දීමට කටයුතු කළා. 2. 23/4/4 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම ප්‍රකාරව සප්තවාර්ෂික නිවාඩු සඳහා යාමට සහ එමට ගුවන් යානා පත්‍ර ගාස්තුව රුපියල් 750,000 දක්වා උපරිමයකට යටත්ව ඒ විශ්වවිද්‍යාල තුලින් ප්‍රතිපාදන ලබාගෙන කටයුතු කිරීමට අවසර දීලා තිනෝ. පරිශවන දීමනාව බදුකරණේ එපිට ටැක්සේෂන් නිදහස් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අපි විධිමත් සාකච්ඡා පවත්වලා අවසාන තීන්දුවක් ගැනීමට ඉතාම ආසන්නයෙන් සිටිනවා. කාර්ය මණ්ඩලයේ ලබාගෙන ඇති ණය සඳහා දෙන සහන කාලය බැංකු දෙක මගින් ලංකා බැංකුව සහ මහජන බැංකුව මගින් සහන ලබා දීමට දැන්ටත් චක්‍රලේඛන ලිපි නිකුත් වෙලා තිබෙනවා. අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් දරුවන් රජයේ පාසල ඇතුළත් කිරීමට සඳහා අපි විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තිනවා. ඉතින් මෙන්න මේ අනුව තමයි කටයුතු කරන්නේ. මේක භික්ෂු විශ්වවිද්‍යාලයට අදාළ වෙන්නේ නැහැ. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයටත් අදාළ වෙන්නේ නැහැ. ඇන් විශ්වවිද්‍යාල ප්‍රතිපදින කොමිෂන් සභාව පැන නොනගී භික්ෂු විශ්වවිද්‍යාලය අදාළ නොවේ. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අදාළ නැහැ.
ඔව්.
ප්‍රශ්තුන මහනවා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඒකයි. අපේ ප්‍රගතිශීලී අදහස් දරන අපේ අමාත්‍යතුමන් මා සමග එක්ම වේවි. සමාජ සාධාරණත්වය ඉටු කිරීම යනු කෙනෙකුගේ යහපත වෙනුවෙන් සමාජයේ සිටින අප හැමගේ යහපැවැත්ම විලිඳීමක් නොවන බව. ඒ අප හැමගේම අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්. එම නිසා සැමට සාධාරණත්වය සමානාත්මතාවය සැලසෙන අරමුණින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනික තත්ත්වය මෙරටේ සාමාන්‍ය ජනතාවගේ දූදරුවන් සඳහා එදා ආරම්භයේ දුන් ප්‍රමුඛතාවයම අඛණ්ඩව ලබා දීමට මෙන්ම ක්‍රමානුකූලව පෞද්ගලීකරණය කිරීමේ බියක් සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඉඩදීමේ පසුබිම තුළ මේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනික මට්ටම පහත දැමීමේ අනතුර ගැන රටේ සාමාන්‍ය ජනතාව තුළ ඇතිව ඇති නොසතුට සහ බිය පහ කිරීම සඳහා කුමන බාධා තිබුණද ඒ අධ්‍යාපනික මට්ටම සහ රාජ්‍ය අනුග්‍රහය ඒ අයුරින්ම ආරක්ෂා කරන ගැන විශේෂයෙන් ප්‍රගතිශීලී අදහස් ඇති ඇමතිවරේ කැටියට ඔබතුමන් මේ සභාවට සහතික වෙනවද?
ගරු කථානායකතුමනි, මෙරටේ රාජ්‍ය විශ්වවිද්‍යාල මේ වෙනකොට 19ක් තිබෙනවා. ඔබතුමන්ලා දකින මේ සභාවේ බොහෝ වෙලාවට සභා වාරවලදී අලුතෙන් පීඨ ඇති කිරීම සම්බන්ධයෙන් ගැසට් නිවේදන නිකුත් කිරීමත් අපි එන ඉල්ලීම් අනුව කටයුතු කරගෙන යනවා. ඒ වගේම මේ අධ්‍යාපන අවස්ථා පුළුල් කරලා තිනවා. දැන් මේ වෙනකොට මේ රාජ්‍ය විශ්වවිද්‍යාල 19 17යි භික්ෂු විශ්වවිද්‍යාලය සහ බෞද්ධ විශ්වවිද්‍යාලයත් එක්ක තමයි 19ක් වෙන්නේ. 140,000 පමණ ශිෂ්‍යයින් අධ්‍යාපනය ලබනවා. මේයින් 110,000 පමණ එක්ක බර්සරි එක එහෙම නැත්නම් මහපොළ ශිෂ්‍යත්ව ලබා දෙනවා. ඒකේ ප්‍රමාදයක් තිබිලා දැන් පසුගිය සතිය වෙනකොට මාර්තු අප්‍රේල් මාස දෙකම ගෙවලා අවසන් කළා. දැන් මැයි මාසයේ ගේම සඳහා කටයුතු කරගෙන යනවා, මැයි සහ ජූනි සඳහා. ඉතින් කොයිතරම් අභියෝග තිබ්බත් ආර්ථික වශයෙන් අපි විශ්වවිද්‍යාල පද්ධතිය ඒ කටයුතු කරගෙන යනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර සංගමය සමගත් අපි තාම සුහදව කටයුතු කරගෙන යනවා. මම මේ සතියෙත් ඊළඟ සතියෙත් විවිධ විශ්වවිද්‍යාලවල තියෙන ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල කියන්නේ අපි හිතමු අපේ රටේ තියෙනවා දැන් ස්ලිට් එක තියෙනවා, සිනෙක් එක තියෙනවා, ඇපිට් එක තියෙනවා, තව රොයල් ඉන්ස්ටිටියුට් එකද. ඒගොල්ලන්ට පුළුවන් වෙනත් විශ්වවිද්‍යාලත් එක්ක ඇෆිලියේට් වෙන්න. එහෙම ඇෆිලියේට් වෙලා ඒ රටවල උපාධීන් පිරිනමනවා. ඒතර ඒවා මුදල් තිබෙන අය ගිහිල්ලා හිටන් උපාධි අරගෙන ඒ කටයුතු කරගෙන යනවා. ඒකේ බාධාවකුත් නැහැ. හැබැයි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට අවශ්‍ය පහසුකම් ටික සහ ඒ දේශකෙන් ලබා දීම ඇතුළු ඒ කටයුත්ත කිරීම කිසිදු ආකාරයකින් රජය පසක තබන්නේ නැහැ. තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ කරනවා. දැනටත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ විපක්ෂ දෙකේම සමාජිකින්ගෙන් සමන්විතව විජේදාස රාජපක්ෂ ජනාධිපති නීතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිලෙක්ට් කමිටි එකක් කටයුතු කරගෙන යනවා. තව ජූලි අවසන් වෙනකන් අපි කාලය දික් කළා. අගෝස්තු වෙනකොට අපිට වාර්තාව ලැබෙනවා. ඒ වාර්තා පදනම් කරගෙන තමයි අපි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම තමයි ඒ සිලෙක්ට් කමිටි එකේ කාර්යභාරයම. ඒතර ඒ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේදී ගරු මන්ත්‍රීතුමනි, අද ජාත්‍යන්තරයේ විශ්වවිද්‍යාලවල තිබෙන රෑන්කින්ස් ලබා ගන්නේ කොහොමද, ඊළඟට අපි කොහොමද ඒ රෑන්ක්ස් වලට යන්නේ, ඊළඟට අවස්ථා පුළුල් කරන්නේ කොහොමද කියන එක පුළුල්ව සාකච්ඡා වුණා. අදටත් වෙමින් පවතින අපේ හකීම් මැතිතුමත් එහි සමාජිකයේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සිලෙක්ට් කමිටි කියන රිපෝට් එකත් එක්ක අවශ්‍ය ප්‍රතිපත්ති තීන්දුව මේ තවදුරටත් පුළුල් කිරීම සඳහා සහ නිදහස් අධ්‍යාපනයේ සුරැකීම සඳහා අවශ්‍ය පියවර ගන්න.
මගේ ඊළඟ අතුරු ප්‍රශ්නේ මේ ඇමතිතුමනි, කථානායකතුමනි, ඔබතුමා පිළිගනීවි මෙරටේ තරඟ විභාග වලින් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ළමයි තීරෙන්නේ. ඒ කියන්නේ අපේ රටේ දීප්තිමත් කොටස තමයි රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළු වෙන්නේ. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අධික මුදල් ආයෝජනය කළා හොඳ මට්ටමකින් අධ්‍යාපනය ලබා දෙන එක ගැන දේශපාලන ව්‍යාපාරයක් හැද අපේ විරුද්ධතාවයක් නැහැ. නමුත් අද බලන්න රාජ්‍ය විශ්වවිද්‍යාලවල තත්ත්වය. විශ්වවිද්‍යාලයන්නේ වර්තමාන්‍ය මහාචාර්ය ආචාර්යවරුන්ගෙන් පසුගිය කාලෙදී මා දැනගත්ත විදිහට වැරදි නම් ඔබතුමාට නිවැරදි කරන්න පුළුවන්. දැන් මේ සංඛ්‍යාලය ගැන වැඩි වෙලා තියෙන්න පුළුවන්. පෙර අදිනිය තමයි වැඩිම පුරප්පාඩු තියෙන්නේ 1257ක්. කොළඹ විශ්වවිද්‍යාල 164යි. යාපනය විශ්වවිද්‍යාල 137යි. රුහුණු විශ්වවිද්‍යාල 152ක්. මම ඉගෙන ගත්ත කැලණි විශ්වවිද්‍යාලය 133යි. දැන් මේ ජූනි 6 වෙනිදා ඔබතුමා අපේ විපක්ෂ නායකතුමා විසින් විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දීලා තියෙන අර්බුදයේ පිළිබඳව අහපු ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී පිළිගත්තා 22.67% හිඟයක් මේ රටේ මේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්ය මහාචාර්යවරුන්ගේ පුරප්පාඩු හිඟයක් තියෙනවායි කියන එක. මේ හිඟය මේ වෙන විට වේගයෙන් ඉහළ යමින් පවතිනවා. මේක භයානක තත්ත්වයක්. ඒ කියන්නේ 30%කට ආසන්න ප්‍රමාණයක් ගුරුවරු අඩුයි. එතකොට ඒ උගන්වන්න ඉන්න ගුරුවරුන්ට පැය 300ක් උගන්වන්න තියෙනවා නම් පැය 450ක් උගන්වන්න වෙනවා. ළමයින්ට ආචාර්යවරු නැතිකම මේ අධ්‍යාපනයේ මට්ටම සහ අනික් දේවල් කඩාවැටීමක් තියෙනවා. ඒගොල්ලන්ට පරිවේශන කටයුතු කරන්න වෙනත් දේවල් කරන්න අපහසු තත්ත්වයක් තියෙනවා. මම අහන ප්‍රශ්නේ මේකයි මෙතුමනි, මේ කනගාටුදායක පසුබිම තුළ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමවලදී අපේ විශ්වවිද්‍යාල සීග්‍රේන් පහත වැටීමේ මහා අනතුරක් මෙන්ම ශිෂ්‍යයන්ගේ සහ ආචාර්ය මණ්ඩලවල කටයුතු බිඳ වැටීමකටත් විශාල දරාගත නොහැකි මානසික පීඩනයකට සහ විශ්වාස භංගත්වයකට මේ දෙපාර්ශ්වයේ මේ ශිෂ්‍ය සහ කතිකාචාර්ය දෙපාර්ශ්වයෙන් වගේම මෙම දරුවන්ගේ දෙමව්පිය පවුල්ද කලකිරීමකට පත් වෙලා තියෙනවා. මේ පත්වැදි තත්ත්වයක් මේ වගේ තත්ත්වයක් උද්ගත වෙලා තියෙන නිසා උසස් අධ්‍යාපන ශාස්ත්‍රය මුහුණ දී ඇති මේ ඛේදනීය තත්ත්වයෙන් ගොඩේමේ ඔබතුමාගේ සැලසුම් වලට සහ ක්‍රියාමාර්ගයට ආර්ථික ශාස්ත්‍රය හා සමාන ප්‍රමුඛතාවයක් දී විසඳුම් දීමට කටයුතු කළ යුතු බව පිළිගෙන ඒ අනුව අවශ්‍ය කටයුතු අප්‍රමාදව කිරීම සඳහා පියවර ගන්නා මෙන් ඉල්ලා සිටින අතර එසේ නොවුවොත් වසර පතා විශ්වවිද්‍යාලවලට විභාගවලින් තෝරා ගන්න ලබන දීප්තිමත් ශිෂ්‍ය පරපුරේ අනාගතය බිඳ වැටීමෙන් මම විශේෂයෙන් මතක් කරනවා මේ වෙලාවේ මෙච්චර ගුරු පුරප්පාඩු තියෙද්දි මෙච්චර ප්‍රාග්ධන වියදම් පුනරාවර්තන වියදම් රජයට සපයන්න බැරිව තියෙද්දි අවුරුදු පතා දසදහස් ගණනින් බඳවා ගන්න සංඛ්‍යාව වැඩි කරලා තියෙනවා. සම්පූර්ණයෙන් අඳුරට දානවා ඒ දරුවන්ව. හරියට උගන්නන්න ගුරුවරු නැහැ. පහසු ගන්න නැහැ. පරිවේෂණ කරන්න පහසු ගන්න නැහැ. ඒ හින්දා අධ්‍යාපන මට්ටම ඉහළ මට්ටමේ පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. දේශපාලනික තීරණ ගන්න නැතුව, සැලැස්මක් ඇතුව, සූදානමක් ඇතුව මේ කටයුතු සිදු වී තිබෙනවා. නිසා මේ නිසා අපේ රටේ අනාගතයේදී මුහුණ දීමට සිදුවන අනර්ථකාරී තත්ත්වය ඔබතුමා පිළිගන්නවද?
කරු කතානායකතුමනි, යම් යම් වකවානුවන් තුළ දේශපාලන තීන්දු අරගෙන තියෙනවා. තිබෙන විශ්වවිද්‍යාල පද්ධතියේ මහාචාර්යවරු ආචාර්යවරු සහ යටිතල පහසුකම් ප්‍රමාණවත්ම නොතිබියදී සැපීමේ වැඩපිළිවෙලක් නැතුව 10,000ක් එකවර බඳවා ගන්න තීන්දු කළා. එහි ප්‍රතිඵලය වුණේ ආචාර්යවරුන්ට කණ්ඩායම් එකකට දුන්න දේශන කණ්ඩායම් දෙකකට කඩලා දේශන තියන්න වෙනවා, තුනකට කඩලා තියන්න වෙනවා. මේ අතරතුර රටේ පහුගිය කාලේ ඇතිවෙච්ච ආර්ථික පසුබෑමත් එක්ක මහාචාර්යවරුන් ආචාර්යවරුන් විශාල පිරිසක් රට හැර යාමේ තත්ත්වයටත් පත් වෙන. මම අද සංඛ්‍යා ලේඛන වලින් කිව්වා දැනට විදේශගතවල තියෙන සංඛ්‍යාව. ඊට කලින් මම වාර්තාවක ඉදිරිපත් කළා විදේශගත වෙලා බැඳුම් කර තිබ්බත් ආපසු නොආපු සංඛ්‍යාව. ඒක පැත්තක්. දැන් ඊළඟට මේ ප්‍රශ්න ඔක්කොම අරගෙන මේවත් එක්ක අපි නිරන්තර සාකච්ඡාවක් කළා තමයි මම පහුගිය කාලේ පිළිතුරක් දුන්නේ. සියලු විශ්වවිද්‍යාල පද්ධතියම 2022ක් මහාචාර්ය උසාචාර්යවරුන්ගේ පුරප්පාඩු තියෙනවා කියලා. ඒ වගේම 1000කට වැඩි පිරිසක් මේ වෙනකොට කොන්ත්‍රාත් පදනමින් සේවය කරනවා කියලා. ඒ නිසා මේකට විසඳුමක් හැට අපි දැන්ට මාස 2කට පමණ කලින් තිබූ සාකච්ඡාවේ ප්‍රතිඵල හැටියට 2022 සහ 23 ජූනි මාස වෙනකම් තනතුරු හැරගිය සහ විශ්‍රාම ගිය පිරිස වෙනුවට එයාගේ ප්‍රතිපාදන තිබෙන නිසා විශ්වවිද්‍යාලයේ එක් එක් මගින් තොරතුරු ලබාගෙන ඒවා පෙරවීම සඳහා UGC එකට අවශ්‍ය සහයෝගය අපි ලබා දීලා තිනවා. ඒ කටයුතු දැන් කරගෙන යනවා. ඉතින් අපි මම බලාපොරොත්තු වෙන ඒ කටයුතු වලින් මේක සෑහෙන දුරට සමනය කරගන්න පුළුවන් කියලා ඒ වගේ මම ඔබතුමාලට කියන්න ඕනේ. දැන් බොහෝ වෙලාවට කියනවා මෙන්න මේ ප්‍රදේශයට වෛද්‍ය පීඨයක් දෙන්න. දැන් වෛද්‍ය පීඨ 8ක් තියෙනවා. ඒතර වෛද්‍ය පීඨයක් දෙන්න. ඒතර රට පුරා වෛද්‍ය පීඨ දැමීමෙන් මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඔන්න වෛද්‍ය පීඨයක් දානවා කියන්නේ ඒකට සඳහා අවශ්‍ය වන්නා වූ යටතල පහසුකම් ඊළඟට ප්‍රොෆෙසරල් යුනිට්ස් හදන්න අවශ්‍ය කරන ටීචින් හොස්පිටල් එක බවට පරිවර්තනය කරලා තියෙනවා අවශ්‍ය පහසුකම් තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි තාම පරිස්සමෙන් තමයි මේ තීන්දුව ගන්නෙ. ඉල්ලීම් තියෙන්න පුළුවන්. නමුත් ඒ පහසුකම් ලබා දෙමින් තමයි ඒ කටයුතු කරන්න වෙන්නේ. විශේෂයෙන්ම ඔබතුමා කිව්වා වගේ මේ රෑන්කින්ග්ස් වල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ශිෂ්‍යයන් සහ ආචාර්යවරුන්ගේ අනුපාතය අපි පවත්වා ගන්න ඕනේ. ඒ අනුපාතය නැත්තම් ඒ රෑන්කින්ග් වලට ප්‍රශ්නයක් එනවා. එහෙම නැතුව අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ දේශනවල ප්‍රමිතිය අඩුවක්වත් අපේ උපාධිධාරීන්ගේ මට්ටමේ අඩුවක්වත් නෙමෙයි තියෙන්නේ. ඒ ප්‍රමිතින් ගණනය කිරීමේදී යටිතල් පහසුකම් තියෙන ප්‍රමාණය ආචාර්යවරුන් සහ ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රතිශතය ඉතාම වැදගත් වෙන ඔය රෑන්කින්ග්ස් ගන්නකොට විවිධ නිර්ණායකයන් තිබෙනවා. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ වார்த்தාවත් ලැබුණහම පස්සේ මේක සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට යන්න වෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියක් තිබෙනවා, රාජ්‍ය නෝන විශ්වවිද්‍යාල තිබෙනවා, ඊළඟට වෘත්තීය පුහුණු ලබා දෙන ආයතන තියෙනවා. ඒවා අංශ අවසානයෙන් ගිහිල්ලා විශ්වවිද්‍යාල උපාධිය දක්වා දෙන උදාහරණයක් වශයෙන් යුනිවර්ටෙක් එකක් වගේ ආයතන. ඒ නිසා මේ තිබෙන විශාල ඉල්ලුමට අපි අවශ්‍ය වන්නා වූ වැඩපිළිවෙල දැන් සකස් කරගෙන යනවා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගෙන.
1 hour 30 minutes now. ප්‍රශ්න දෙකයි, තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රශ්න දෙකයි අයිති ඔබතුමාට. කමන්නේ අහන්නේ අහන්නේ ඉක්මනට අහගන්නේ දෙකම එකතු
කරලා. මේ කතා නැතුමනි, මේ මමත් ඔබතුමාත් දෙන්නම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල. දම්මන් වියට ලොකු විශ්වාසයක් තිබෙනවා ඔබතුමා මේ ගැන මොනතරම් පීඩනයන් අභියෝගයන් තිබුණත් මේවා ආරක්ෂා කරන්න මේ හදවතින්ම කටයුතු කරයි කියලා. අනික මේ අධ්‍යාපනයේ අර නිර්ණායකයන් අනුව අපේ රෑන්කින් වලින් අඩුවීමේ අධ්‍යාපන මට්ටමේ වෙනසක් නැහැ කියලා ඔබතුමා කිව්වා. නමුත් කථිකාචාර්යවරු, මහාචාර්යවරු පරිවේශන කටයුතු සඳහා, උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමේදී ඔවුන්ට මෙච්චර කල් දුන්න පහසුකම් වල අඩුවීම් තිබෙනවා, තප්පාදු කිරීම් තියෙනවා. ඒව ගැන සොයා බලන්න කියලා ඉල්ලන අතරේ මගේ තුන්වෙනි පස්සේ මම ඉදිරිපත් කරනවා, බොහෝ විද්‍යාර්ථීන් ප්‍රමාණයක් දුරස්ත සහ විවෘත ක්‍රමවේදයේ යටතේ අධ්‍යාපනය ලබන විවෘත විශ්වවිද්‍යාලෙහි දැනට වසර ගණනක සිට එක පැත්තකින් පුනරාවර්තන වියදම් අඩු වී තියෙනවා. එමෙන්ම ප්‍රාග්ධන වියදම්ද සම්පූර්ණයෙන් කපාහැර තියෙනවා. එවිට අත්‍යවශ්‍ය ප්‍රාග්ධන වියදමක් කිරීමේදී ඒ බර සියල්ල විද්‍යාර්ථීන් පිට පැටවීමට පාලන අධිකාරියට සිදු වෙලා තියෙනවා. උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන වැදගත්කම ඉහලින් සලකා පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් අවශ්‍ය ප්‍රමාණයට වැඩි කිරීමට ඔබතුමා ශක්ති ප්‍රමාණයෙන් උත්සාහ කරනවාද?
ඔව්. ගරු කථානායකතුමනි, දැන්ට පහුගිය අවුරුදු 3ක පමණ කාලයක ඔය තත්ත්වය තිබුණා. මම හිතන්නේ මේ ගැන ඉතාම හොඳින් දන්නවා අපේ ආචාර්ය හරණි අමනුසූරිය මන්ත්‍රීතුමිය. මීට අවුරුදු දැන් මේ වර්ෂේ නෙමෙයි, ඊට කලින් අවුරුදු කීපෙම අපි ශේෂපත්‍රය ගත්තොත් එහෙම ඉතාම හොඳ තත්ත්වයක නෙමෙයි තිබුණේ. හැබැයි මට ගිය සතියේ දැන් සති දෙකකට විතර කලින් මට මුණගැසිච්ච වෙලාවේදී ඒ තත්ත්වය යම් වෙනසකට භාජනය කරගෙන තිනෝ. හැබැයි අපි තවදුරටත් ඒක ඉම්ප්‍රූව් කරගන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ.
බොහොම ස්තුතියි.
දෙවනම ක්‍රියාල ඔබතුමාට ප්‍රශ්නයක් අහන්න දෙන්න.
1 hour 30 minutes, right?
මම ගියන්නේ ප්‍රශ්න කෙටි. අපි උසාවියේ පුරුද්ද. මේ දැන් අත්ත වශයෙන්ම විශ්වවිද්‍යාලවල උපකුලපතිරු හැමදාම ඡන්දයෙන් පත් උනේ. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු ඡන්ද දීලා පත් කරගන්නවා. නමුත් මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව ආයෙත් පස්සේ ඒක වෙනස් කෙරුවා. ආයෙත් වෙනස් කෙරුවද? මොකද සම්මුඛ පරීක්ෂණ කැදවලා ලකුණු දීලා පත් කෙරුවා. මේක සම්බන්ධයෙන් ඔබතුමාට මතක ඇති අපි ප්‍රශ්න කීපයක් කරමු. ඒක වෙනස් කළද? වෙනස් කරන්න යන්න. දැන් ඡන්දයෙන් දැන් වන් මෝ උසස් අධ්‍යාපනය ගැන සයිටම් එක පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. දැන් කාලෝපස් දෙක මැතිතුමා බොහොම සමාජවාදී අරවාමේව කිව්වට මහින්ද ජනාධිපති කාලයේ අර්ලිය ගාමන්දිරයට ගිහිල්ලා හොඳ ඩීලර් එකක් අරගෙන වෙන මොනවත් ගත්තද මන් දන්නේ නැහැ සයිටම් එකට කැපිතුරා සයිටම් එක පටන් ගත්තා. ඊට යාපාල ආණ්ඩුව කාලේ මම උසස් අධ්‍යාපනය විදිහ හැටියට මේ සයිටම් එක ඉස්සරහට අරන් ගෙන හදනකොට මේගොල්ල විරුද්ධ වුණා. දැන් කියනවා පෞද්ගලික උසස් අධ්‍යාපනය අවශ්‍යයි කියලා. බලන්න සයිටම් එක අද තිබ්බනම් ඔබතුමා දන්නවද, මං අපේ ආණ්ඩුවට කිව්වා මේක වහන්න එපා කියලා. වහලා සුභාරයක් කරනකොට ශේෂ්ඨාධිකරණ තීන්දුව දුන්නා සයිටම් එක නිත්‍යානුකූලයි කියලා. අපරාධයක් කරගත්තේ. අපරාධයක්. යෝ ලොපෝස්ටික්. හරිසසිල්ල මැතිතුමා තමයි කමිටියේ සභාපති. අපි ඉදිරියේ බලලේ කෙරුවේ. නම පටන් ගත්ත කට්ටියම ඒක විරුද්ධ උනා.
ඔය වගේ වැරදි බොහොම වෙලා තියෙනවා.
We always learn to late. පරක්කු වෙලා තමයි මේ ඔක්කොම ඉගෙනගන්නේ. ඒකයි.
තනායකතුමනි, සයිටම් එකේ ත්‍විච්ඡ වෛද්‍ය ශිෂ්‍යින්ගේ ප්‍රශ්නය දැන් මේ වෙනකොට සම්පූර්ණයෙන් විසඳලා අවසానයි. ඔව්. සයිටම් කියන එකේ අදහස් කරේ South Asian Institute for Technology and Management. හැබැයි එම්බේක මැනේජ්මන්ට් කියන එකේ එම් එක වෙනුවට මෙඩිසින් කියලා දැම්ම. නෑ හරි අපේ කාලේ හරි කාගේ කාලේ හරි වුණත් මම කියන්නේ වෙච්ච දේ. හැබැයි ඒ ප්‍රශ්නේ පහුගිය කාලේ විසඳලා අවසන් කළා. දැන් අලුත් නැඹුරුවකට යන්න වෙලා තිනවා. අපි මේ වார்த்தාව ලැබුණාන් පස්සේ ඒකම පටන් ගන්නවයි කියලා නියමයක් නෑ. නමුත් වார்த்தාව ලැබුණාම සිලෙක් කමිටි එකේ ඒ උසස් සබ්ධාන අවස්ථාව පුළුල් කිරීම යටතේ ඒක ඒ ගන්න තීන්දුව ඒ වෙලාවට ගන්න පුළුවන්. දැන් ඒ ගැන කියන්න බෑ.
හර්ෂා ප්ලීස්
මට විනාඩියක් දෙන්න නම්. ගරු ඇමතුමා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෑතුමා මගේ සභාපතිත්වයෙන් කමිටුවක් දැම්ම. ඔබතුමා දන්නවා අපි මාස 9ක් සාකච්ඡා කරා. සියලුම දෙනා ගෙනල්ලා සාකච්ඡා කරලා මේකට විසඳුමක් අපි දුන්නා. ඒ විසඳුම තියෙනවා. ඉතින් ඔබතුමාලා යම් කිසි ඒ වෙන කතාවක්. ඒ කේඩුව එකට දාපු එක නෙමෙයි මේ මේ කොමිසමේ මේ මේ විසඳුම හැටියට තියෙන්නේ. ඒක තියෙන වෙන එකක්. ඒකේ තියෙන්නේ සන්සෙට් ක්ලෝස් එකක් සහ සන්රයිස් ක්ලෝස් එකක්. මොකද මේකේ ක්‍රෙඩිටේෂන් එකක් තියෙන්න ඕනේ. මේ සියලු ක්වොලිෆිකේෂන්ස් තියෙන විදිහට මේ වැඩපිළිවෙල ඉස්සරහට යන්න
ඕනේ.
To create something instead of CITEM but with all approvals given by the
Please.
UGC and accreditation committee. No, that is because what happened. No. That is because what happened. No. That is because what you all did. No, it was you.
See, there was no CITEM existing.
Right, please.
No. So that is why I say, please wait, the select committee report is submitted here.
We have party leaders meeting, let us stop this from
yes.
here. Right, question number one. Second round.
Garu Kathanayakathumani. වරාය නාවික හා ගුවන් සේවා මන්ත්‍රීතුමාගෙන් චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා අහන ප්‍රශ්න මං අහනවා. ගරු කථානායකතුමනි.
හරි ඒ දෙකම සභාගත
කරනවා. ඇහුවා. සභාගත කරනවද?
සභාවේ 27-2 යටතේ ප්‍රශ්නේ.
ගරු කථානායකතුමනි point of order please.
Yes.
Point of order.
මොකද මේ කියන්නේ?
අරු කථානායකතුමනි, ඊයේ දිනේදී ඔබතුමා ප්‍රකාශයට පත් කරා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් මේ මූල්‍ය බංකොලොත්භාවයට හේතු වූ කරුණු පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව. ඔබතුමා දන්නවා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා එකතු කරලාගෙන මම ඔබතුමත් එක්ක සාකච්ඡා කරලා ඔබතුමාට මේ ඉල්ලීම ඉටු කරේ. නමුත් කරු කථානායකතුමනි, මේ තේරීම්කාරක සභාව තේරීපත් කරපු විදිය පිළිබඳව අපිට කිසිම සෑහීමක් නැහැ. මොකද මේ විපක්ෂයට නියෝජනයක් පිළිබඳව ඇත්තටම අද මේ හොරාගේ අම්මගෙන් පේන වාහන වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. එතකොට මේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වැඩි විය යුතුයි වගේම එයි සභාපති ධූරය ඔබතුමා පත් කරන්නේ එයි සභාපති ධූරය විපක්ෂයට ලබා දිය යුතුයි. මේ මේ නැත්නම් මේ මෙහෙම මෙහෙම තේරීම්කාරක සභාවල් පත් කරන්න එපා. ඊට වඩා හොඳයි ඔබතුමා පුළුවන් නම් මේ ජාතික ලයිස්තුවේ නැවතත් අජිත් නිවාඩ් කබ්‍රාලුයි බැසිල් රාජපක්ෂවත් ගැලලා ඒ දෙන්නත් දාන්න මේ තේරීම්කාරක සභාවට. ඒක හොඳයි ඊට වඩා.
ඊයේ ওই ප්‍රශ්නේ
ඒකින් ඉඳන් මෙහෙම තේරීම්කාරක සභාවක් පත් කිරීමෙන් රටට ඇති වෙන්නේ නැහැ විශ්වාසයක්. මේක විහිළුවක්.
ඉතින්
එහෙම කරන්න එපා කියලා අපි ඉල්ලීමක් කරන කරුණාකරලා අවස්ථාව ලබා දෙන්න විපක්ෂයේ මන්ත්‍රීව
හරි. ඔව්. චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, මීට මාස 7-8කට කලින් ගරු විපක්ෂ නායකතුමා ඇතුළු අපිට ආරාධනා කරා ජනාධිපතිතුමා සාකච්ඡාවකට. ඒ සාකච්ඡාවකට ගිය වෙලාවේ මම පැහැදිලිවම කිව්වා මේ ආර්ථික බංකොලොත්භාවයට පත්වීම පිළිබඳව අපි සොයා බැලීමක් නොකරොත් අනාගතයේදීත් මේ වරද්ද ආයෙ වෙන්න පුළුවන් කියලා. මොකද අපි දැක්ක රට ගිනි ගත්තා, ගෙවල් ගිනි තිබ්බා, විශාල හානියක් වුණා. ඒකට හේතුනේ රටේ ආර්ථික බංකොලොත්භාවය. ඉතින් මේක නිවැරදිව හඳුනා ගැනීම අනාගතයට ඉතාම වැදගත්. ඒක ජනාධිපතිවරයාත් පිළිගත්තා. ඉතින් එහෙනම් අපි ඒක නිවැරදිව කරොත් තමයි ඒකේ සාර්ථකභාවය ඇති වෙන්නේ. ඒ වගේම ඔබතුමාටත් අපේ පාර්ලිමේන්තුවටත් ඒ ගෞරවය ඇති වෙන්නේ. හැබැයි මේපත් කරලා තියෙන කමිටුව අපේ ගරු හර්ෂන් රාජකාරණ මන්ත්‍රීතුමා කිව්වා වගේ අද හැල්ලුවට ලක් වෙලා සමාජය තුල කතා වෙනවා. ඒ පුද්ගලයා ගැන සභාපතිවරයා ගැන සභාපතිවරයා ඉන්නේ පොහොට්ටු ලේකම්වරයා. ඉතින් වහාම ඔබතුමා මේක නිවැරදි කරන්න ජනාධිපතිවත් එක්කත් කතා කරලා විපක්ෂ නායකතුමත් එක්කත් කතා කරලා අපි කියන්නේ සමග ජන බලවේගයටම දෙන්න කියලා. මේක පිළිබඳව කටයුතු කරන්න පුළුවන් දැනුමත් තියෙන ස්වාධීන පුද්ගලෙක් විපක්ෂේ නම් වඩා හොඳයි. අපිටම දෙන්න ඕනේ නැහැ. ඒක පත් කරලා ඒකට පත් කරන අනිකුත් සමාජිකයොත් නිවැරදි පුද්ගලයෝ හඳුරලා ආර්ථික විලෝද දැනුමක් තියෙන අය පත් කරලා මේ අපි පත් කරන කාරණේ වැදගත්කම සහ යථාර්ථයක් බවට පත් වෙන ආකාරයෙන් කටයුතු කිරීම මම හිතන්නේ ඔබතුමාගේ යුතුකමක් විදිහට මම මතක් කරනවා.
ඔව් ගෙවින්ද කුමාරතුංගන්තුමා.
නැකතුමනි පෞද්ගලික විශ්වවිද්‍යාල විශේෂයෙන්ම වෛද්‍ය පීඨ ගැන මෙතන අදහස් ප්‍රකාශ කරුණා සයිටම් ඒ වෛද්‍ය විද්‍යාලය වගේම ඊට පෙර තිබිච්ච රාගම වෛද්‍ය පීඨයේ අවම සුදුසුකම් නැති අයව ඥාති සම්බන්ධකම් හෝ නැත්නම් තමන්ගේ තියෙන මුදල් නිසා හෝ ඇතුළත් කරගෙන තිබුණා. දැන් මේ අවස්ථාවේදීත් සමහර අයව උපාධි නොදී ඉවත් කරන්න වුණා රජයට පවරගත්තු අවස්ථාවේදී. ඒ නිසා මේ මුදලට උපාධි විකිණීම කියන කාරණය ගැන පෞද්ගලික අංශයෙන් වෙනින් පෙනී ඉන්න සාහතික පෙනී ඉන්න මේ අපරාධ කරන්න එපා කියලා. ඒ කියන්නේ මුදලට හොර වෛද්‍ය උපාධි දීමට කටයුතු කරන්න එපා කියලා. අවම අධ්‍යාපන සුදුසුකම් නැති ශිෂ්‍යයෝ මේ පෞද්ගලික ආයතන දෙකේම හිටියා. ඉතින් ඒ කාරණා ගැනත් ඒ කියන්නේ මේ විරෝධය මතු වුණේ මුදල් පිළිබඳ විතරක් නෙවෙයි ඒ අයට අවම සුදුසුකම් තියෙනවද කියන ප්‍රශ්නෙත් මතු වුණා. ඒතකොට මුදල් වලට නුසුදුසුන්ට වෛද්‍යවරුන් හිටියට කටයුතු කරන්න දෙනව නම් ඒකෙදි අපේ මුළු අධ්‍යාපන පද්ධතියම අපහසුතාවයටපත් කරා.
අධ්‍යාපන ඇමතුමා උත්තර දෙන්න
ගරු ඇමතුමනි ගරු කතානායකතුමනි දැනට නම් එහෙම සිද්ධියක් වෙන්නේ නැහැ. මොකද ගරු රාජිත්සනන්ද ඇමතුමා සෞඛ්‍ය ඇමතුමා හැටියට ඉන්නකොට තමයි කමිටුවකින් තීන්දුව කළේ අවම සුසුකම C2S1 කියලා. හැබැයි මගේ පෞද්ගලික මතය නම් ඒකත් මදි. දැනට හැටියෙන් නම් ඊට වඩා තව වැඩි වෙන්න ඕනේ. ඒක පසු සලකා බලන්න පුළුවන්. නමුත් දැනට වෛද්‍ය සභාව පිළිගන්නා වූ මූලික සුසුකම් තමයි උසස් පෙළ විභාගයේ විද්‍යාංශයෙන් ජීවවිද්‍යාංශයෙන් C2S1 කියන එක. ඒ යටතේ තමයි පිටරට විශ්වවිද්‍යාලවලට පවා දරුවෝ ගිහිල්ලා හිටන් බෙලරුස් වල 1500ක් පමණ අධ්‍යාපනය ලැබන පීඨ හත මෙඩිකල් කොලේජ් හතරක චීනයේ විවිධ වෛද්‍ය විද්‍යාල අධ්‍යාපනය හදාරන. හැබැයි කවුරු එහෙ ගිහිල්ලා ආවත් X16 දැන් ඊට සමාන විභාගයක් තිනෝ ඒක සමත් වෙනකන් ඒ පදිය පිළිගැන්මට ලක් වෙන්නේ නැහැ. ඉතින් ඒ தത്വයේ කිසිම වෙනසක් අදට වෙලා නැහැ. දැනට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ රජයේ මැදිහත් වීමක් කිසිදු ආකාරයකින් කළා නැහැ.